දැන් වෙනතුනේ මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් දැන් අතීතය පිළිබඳව සිහි කරන්නම සුදුසු නැද්ද? අනාගතය ගැන හිතන්නම සුදුසු නැද්ද? එතකොට කොහොමද ගිහියෙක් හැටියට ජීවත් වෙන්නේ? ඉක්ම ගිය කාරණා ගැන හිතන්නේ නැතිව අනාගතය ගැන දේවල් උපකල්පනය කරමින් සැලසුම් කරන්නේ නැතුව කොහොමද මිනිස්සෙක් ජීවිතේ පවත්තන්නේ? මෙතන කියන්නේ අතීතය ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. අනාගතය පිළිබඳ සැලසුම් කරන්න එපා කියන එක නෙමෙයි. ඒ විදිහට සැලසුම් කරන්නේ නැත්නම් ගිහියෙකුට තබා පැවිද්දෙකුටවත් මේ සමාජයේ වැඩ කටයුතු කරගෙන යන්න තරම් පහසු වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ නමක් වුණත් අවශ්‍ය නම් අතීතය සිහි කරනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානයයි කියලා රහතන් වහන්සේ සමවදින්නේ උන්වහන්සේ අතීතයට යනව නෙමෙයි. අතීතයට යන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔය සමහර වෙලාවට යම් යම් කතා ප්‍රවෘත්තිවල නොයෙක් දෙනා කියනවා ප්‍රකාශ කරනවා අතීතයට යාමක්. ඒ කියන්නේ කාලතරණයක් පිළිබඳව. එතකොට ඒ කාලතරණය පිළිබඳව අදහස බොහොම සංකීර්ණයි. ඒක බොහොම පටලවිලි සහිතයි. ඒ කුමක් නිසාද? දහමට අනුව බලනකොට ඉක්ම ගියා වූ නාම රූප ධර්ම කිසිවක් දැන් ඇත්තේ නැහැ. ඒතර අපි හිතමු මෙහෙම දෙයක් වෙන්නට පුළුවන්. ඒ හටගත් නාම රූප ධර්මයන් නිසා ඇති වුණු ඒවා නිසා ඇති වුණු ඒවා නිසා ඇති වුණු පරම්පරාව පවතින්නට පුළුවන්. උදාහරණයක් හැටියට දැන් අපි යම් කිසි shabdayak ඇති කළොත් අපි හිතමු අපි තහඩුවකට ගහනවා. එහෙම නැත්නම් බෙරයකට ගහනවා. ගැහුවෙන් පස්සේ බෙරේට අපි ගහන්නේ එකපාරයි. හැබැයි ඒක රැව් පිළි රැව් දෙමින් ඒ හඬ නිම්නාද වෙනවා. ඒ නිම්නාද වෙනවා කියන්නේ මොකක්ද? ඒ ශබ්ද තරංග නැවත නැවත ඒ හටගත් රූප ධර්ම එහිම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට එයින් තව එකක් අනුනාද වශයෙන් නැවත නැවත ඇති කරනවා. එතකොට මේ પરම්පරාව දීර්ඝව පවතින්නට පුළුවන්. එතකොට ඒ දීර්ඝව පවතිනවා කියලා කියන්නේ අර අපි බෙරයට ගහපු සද්ද නෙමෙයි. ඒ සද්ද එතනම නිරුද්ධ වුණා දැන් පවතින්නේ ඒ නිසා හටගත්තු අවසාන දැන් මේ මොහොතේ පවතින රූප ධර්ම ටිකක් පමණයි. අන්න ඒ වගේ යමක් ඉක්ම ගියාට පස්සේ ඒ ඉක්ම ගිය නාම ධර්ම රූප ධර්ම නැවත අපට සොයන්නට ඇත්තේ නැහැ. ඒවාෙහි පරම්පරාවක් ඉතිරි වෙලා තියෙන්නට පුළුවන්. ඒ නිසා කාලතරණයයි කියන කාරණය එක එක්කෙනා එක එක විදිහට විග්‍රහ කරන්නට උත්සාහ කළාට ඒ පිළිබඳව ධර්මානුකූලව විමසලා බලනකොට ඉක්ම ගිය අතීතයට අපිට කවර අවස්ථාවකවත් නැවත සම්ප්‍රාප්ත වෙන්නට පුළුවන් කමක් නැහැ. ඉක්ම ගිය අතීතය අපට ආවර්ජනා කරන්නට පුළුවන්, දකින්නට පුළුවන්. ඒ දකින්නේ කොහොමද? ඒ අතීත නාම රූප ධර්මයන් හේතු කොටගෙන හටගත් සටහන් අපට පුනරාවර්ජනය කරන්නට පුළුවන්. ඒ නාම ධර්ම, ඒ රූප ධර්ම නැවත නැවත ඒවාෙහි පවතින පරම්පරාව දකින්නටත් පුළුවන්. ඒ වගේම අපේ මනසේ සටහන් වෙලා තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඒවා නැවත අවදි කරන්නටත් පුළුවන්. එතකොට එතනදි කරන්නේ පුනරාවර්ජනය, ප්‍රත්‍යවේක්ෂණය. එතකොට අතීතය සිහි කරනවයි කියලා රහතන් වහන්සේ කොමක්ද කරන්නේ? අතීතයට ගමන් කිරීම නෙමේ, තමන්ගේ මනසේ සටහන් වෙලා තියෙන සටහන් එකින් එක නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් පුනරාවර්ජනය කිරීම. එහෙමනම් රහතන් වහන්සේත් අතීතය සිහි කරනවා අවශ්‍ය නම්. හැබැයි සිහි කරනවා කියන එක සහ සිහි වෙනවා එහෙම නැත්නම් මතක් වෙනවා කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. සිහි කරනවා කියලා කියන්නේ සිහියෙන් යුක්තව තමන්ට අවශ්‍ය දෙයට අදාළ දෙයට අවධානය යොමු කරන්නට පුළුවන්කම. සිහි වෙනවා මතක් වෙනවා කියලා කියන්නේ තමන්ගේ පාලනයකින් තොරව ඒක මනසෙහි මතුවෙනවා. ඒ මතුවෙන්නේ යම්කිසි ඇලීමක්, ගැටීමක්, මුලාවක් හේතු කොටගෙන, උපාදානය නිසා. උපාදානය හේතු කොටගෙන යමක් අපට මතක් වෙනවටත් සිහි වෙනවා කියලා විවහාර කරනවා. සතිසම්පජඤ්ඤයෙන් යුක්තව යම් කිසි දෙයක් සිහි කරනවටත් අපි සිහි වෙනවා, සිහි කරනවා කියලා කියනවා. නමුත් ඔය දෙකේ තියෙන පැහැදිලි වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස? යමක් උපාදානය නිසා නැවත මතුවෙනකොට උපාදාන පච්චයා භවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් දැඩිව ග්‍රහණය කරගත්තාම ඒ නැවත නැවත මනසට එනවා. එතකොට ඒ එන්නේ අපේ පරිපාලනයෙන් තොරව. උදාහරණයක් හැටියට ගත්තොත් තමන්ගේ මනසෙහි තදින්ම කාවැදුණු අපි හිතමු යම්කිසි සංගීත කාණ්ඩයක්. තමන් රස විඳපු ආස්වාදනය කරපු සංගීත කාණ්ඩයක් ඒ පිළිබඳව තමන්ට ලොකු කැමැත්තක් ඇති වුණා. එතකොට ඒ කැමැත්ත ඇති වුණාම ඒ ශබ්ද රූපය අපේ මනසේ උපාදාන වෙනවා. උපාදාන වුණාම නිකන් ඉන්නකොට වැඩ කරනකොට අරක ආයෙ මතක් වෙනවා. ඒක ඇහෙනවා වගේ තමන්ගේ මනසේ රැව් පිළිරැව් දෙන්නට පටන් ගන්නවා. එතකොට සමහර වෙලාවට තරුණයෝ වැඩිහිටියෝ වුණත් සමහර වෙලාවට අපට ඇහිලා තියෙනවා ඒගොල්ලෝ අර සංගීත කාණ්ඩය එහෙම නැත්නම් අර සින්දුවේ කොටස ගීතේ කොටස එය හිමින්සරේ කටිනුත් මොමුණනවා. එතකොට දැන් මේ වෙන වැඩක් කර කර ඉන්නේ වෙන දෙයක අවධානය පවත්වාගෙන ඉන්නේ. හැබැයි අර උපාදාන කරගත්තු සටහන නැවත නැවත තමන්ගේ පාලනයකින් තොරව මතුවෙන්න ගන්නවා. ඒ මොකද්ද? උපාදාන පත්‍ය භව. ඒ උපාදාන කරගත්තු දේවල් නැවත නැවත හටගන්නවා. මේ විදිහට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඔය සියල්ලක්ම අපි මනසේ දැඩිව උපාදාන කරගත්තාම හිටි හැටි අපට ඒවා මතක් වෙනවා, සිහි වෙනවා. එතනදි සිද්ධ වෙන්නේ උපාදානය නිසා ඇතිවෙන මතුවීමක්. එහෙම නැත්නම් හට ගැනීම. එය සති සම්පජඤ්ඤය නෙමෙයි. සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිහියෙන් යුක්තව යමක් සිහි කරනකොට ඒත් අපට යමක් මතක් කරන්නට පුළුවන්, නැවත අවදි කරන්නට පුළුවන්. හැබැයි සිහියෙන් අවදි කරනකොට විශේෂතා දෙකක් තියෙනවා. මොකද්ද විශේෂතා දෙක? පළවෙනි කාරණේ තමයි සිහියෙන් සිහි කරනකොට ඉබේ එන්නේ නැහැ, අපි සිහි කළොත් තමයි ඒක සිහිපත් වෙන්නේ. අවධානය යොමු කළොත් තමයි ඒක මතුවෙන්නේ. දැන් රහතන් වහන්සේට නිකන් ඉන්න ගමන් අතීතයේ සිහි වෙවි තියෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සැතපෙන්නට ගියාම මේ ලෝකේ ඔක්කොම දේවල් පෙනිපෙනි තියෙන්නේ නැහැ. ඒ කාරණා ගැන අවධානය යොමු කළොත් තමයි ඒක දැනෙන්නේ. ඒක මනසට මතුවෙන්නේ. ඒක තමයි සිහිය තියෙන පළවෙනි විශේෂ කාරණේ. අවධානය යොමු කළොත් තමයි ඒක සිහිපත් වෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණ අවධානය බැහැර කරලා තියලා තමන්ට අවශ්‍ය දේක සිත පවත්වන්නට පුළුවන්. නමුත් උපාදානයේ තියෙන වෙනස තමයි අපි අපට ඕන වුණත් නැතත් සමහරට එකපාරටම මනසෙහි අවදි වෙනවා. අර යටපත් කරලා තිබුණු රබර් බෝලයක් වතුරේ එකපාරට අපි අපේක්ෂා නොකළ මොහොතක උඩ එන්න වගේ අපේ මනසේ අපි නොහිතූ අවස්ථාවල යම් යම් දේවල් මතුවෙනවා. දැන් සමහර වෙලාවට මේක තේරුම් ගන්න බැරි විදිහටත් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට භාවනා කරන අය කියනවා හාමුදුරනේ මම ටික කාලයක් බුද්ධානුස්සති භාවනාව කළා. ඒ කාලේ ඉතින් හොඳට මට බුද්ධ රූපයක් හිතින් මවාගෙන මට පුළුවන් වුණා බුදුගුණ සිහි කරන්න. එතකොට දැන් මං ආනාපාන සතිය කරමින් ඉන්නකොටත් සමහර විට එකපාරටම හිත සංසුන් වෙනකොට අර බුද්ධ රූපේ මැවිලා පේනවා. දැන් මේ මොකද්ද වෙන්නේ? මේ සතිපට්ඨානය නෙවෙයි. ඒතනත්තාගේ සිහිය දුර්වල නිසා අර වෙනත් ආරම්මණයක් එතනට පැමිණෙනවා. දැන් පැමිණෙන්නේ බුද්ධ රූපය පිළිබඳ අරමුණ නිසා එතනත්ට මේක නරක එකක් කියලා හිතන්න බෑ. ඇයි? බුද්ධ රූපය පෙනෙන එක නරකක් නෙමෙයිනේ. හැබැයි ආනාපාන සතිය වඩමින් ඉන්නකොට බුද්ධ රූපයක් පෙනෙනවා නම් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඇයි හොඳ තත්ත්වයක් නොවෙන්නේ? ආනාපාන සතිය වඩනකොට එතනත්ටගේ සිහිය පිහිටලා තියෙනවා නම් ආස්වාස ප්‍රස්වාසයයි දැසට පෙනෙන්නාසේ මනසට පෙනෙන්න ඕන. තර ආස්වාස ප්‍රස්වාසයේ පෙනෙන්න දැනෙන්න ඕන අවස්ථාවේ බුද්ධ රූපයක් පෙනෙනවා නම් ආත්පසින්ම පටලවිල්ලක් එතන තියෙනවා. එතකොට මේ පටලවිල්ල ඇති වෙන්නේ කුමක් නිසාද? සතිපට්ඨානය නිසා නෙමෙයි, පූර්ව උපාදානය නිසා. එතකොට බුද්ධ රූපය තමන්ගේ මනසින් උපාදාන කරගෙන තියෙන එක නැවත මතුවෙනවා. එතකොට සිහිය පැවැත්වීමට අමතරව ඒ තියෙන විශේෂත්වය අපි තේරුම් ගන්නට ඕන අසිහිහි. එහෙම නැත්නම් උපාදානයේහි ඒ තියෙන පළවෙනි වෙනස. දෙවැනි වෙනස තමයි සිහිය සහ උපාදානයේ අතර අපි සිහියෙන් යමක් සිහි කරනකොට අපට ඇලීම් ගැටීම් වලට වහල් නොවි හරියට පිටින් ඉඳන් බලන්නාසේ යමක් දිහා බලන්නට සිහි කරන්නට පුළුවන්. හැබැයි අපි උපාදානයෙන් දේවල් සිහි කරනකොට අතීතය නම් සිහි කරන්නේ ඒ අතීතයේ ඒ සම්බන්ධව ඇති වෙච්ච රූප වේදනා සංඥා සංඛාරය උපාදාන කරගත්වා එහෙම් පිටින් මේ මොහොතෙත් අවදි වෙන්නට පටන් ගන්න. ඒ ස්වરૂපයෙන්ම හෝ එහෙම නැත්නම් ඊට ආසන්න ස්වરૂපයක උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් දහවල් කාලයේ සිදුවෙච්ච බහිම්බස් වීමක් නිසා අපේ මනසට ටිකක් නොසතුටක් ඇති වුණා නම් තරහක් ආවා නම් දැන් රාත්‍රී කාලේ ඒ සිද්ධිය සිහිපත් වෙනවා. සිහිපත් වෙනකොට ඒ මොහොතේත් අර නොසතුට නොමනාපේ මතුවෙනවා. ඒ ස්වરૂපයෙන්ම හෝ ඊට ආසන්න එක්තරා ස්වરૂපයකින් ද්වේෂමූලික සිත් ජනිත වෙනවා. සතිපට්ඨානේ යුක්තව ඒ සිද්ධියම ඕනනම් සිහි කරන්නට පුළුවන්. මොකද්ද දහවල් කාලේ මෙන්න මෙහෙම දෙයක් වුණා, අසවලා දොස් කිව්වා, මගේ හිත රිදුනා. ඒ වෙලාවේ Tamanට සිහිය පිහිටුවා ගන්නට බැරි වුණා, කොහොම හරි හිතේ නොසතුටක් මතු වුණා. දැන් රාත්‍රී කාලේ සිහියෙන් යුක්තව ඒක ආවර්ජනා කරනවා. ආවර්ජනා කරනකොට ඒ සිද්ධිය Tamanට සිහි කරන්නත් පුළුවන්, ඒ ඇතිවෙච්ච මනෝභාවය සිහි කරන්නත් පුළුවන්. හැබැයි මේ මොහොතේ කෝපයක් මතු වෙන්නේ නැහැ. මේ මොහොතේ හැඟීම් බර වෙන්නේ නැහැ. ඇයි ඒ? සතිපට්ඨානය නිසා. අන්න ඒ විදිහට තමයි රහතන් වහන්සේලා එහෙම නැත්නම් ප්‍රතඥයෙක් වුණත් අභිඥාලාභී උතුමන් අතීතයේ සිහි කරන්නේ අන්න ඒ විදිහට සිහියෙන් යුක්තව අවධානය යොමු කරනකොට පමණයි උන්වහන්සේලාට එය අරමුණු වෙන්නේ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ඒ සිහි කරනකොට එදා ඒ මොහොතේ ඇති වෙච්ච හැඟීමට වහල් වෙලා නෙමෙයි මේ මොහොතේ දිහා බලන්නේ. අකුසලයක් ඇති වෙච්ච අවස්ථාව පිළිබඳව උනත් සිහියෙන් සිහිපත් කරනකොට ඒ පිළිබඳව අකුසල් සිත් නෙමෙයි විදර්ශනා මූලික සතිපට්ඨානයේ මූලික කුසල සිත් ජනිත වෙනවා. එතකොට ওই කාරණා දෙක තමයි අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න ඕන කරන්නේ, උපාදානය සහ සිහියෙහි තියෙන විශේෂත්වය. නැවත වතාවක් සිහිපත් කරනවා නම් සිහියෙන් යමක් සිහි කරනකොට අපට අවශ්‍ය මොහොතේ අවධානය යොමු කළොත් විතරයි සිහිපත් වෙන්නේ. දෙවැනි කාරණේ තමයි ඒ සිහි කරනකොට හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ. ඒ අතීතේ උපාදාන කරගත්තු හැඟීම් යටපත් කරලා සිහියෙන් යුක්තව කුසල් සිතින් ඒ දිහා බලන්නට පුළුවන්කම තියෙනවා. උපාදානයේ විශේෂත්වය තමයි අපි අවධානය යොමු කළත් නොකළත් අර වතුර යට කරලා තිබිච්ච රබර් බෝලයක් එකවරම නොසිතූ මොහොතක උඩ එන්නා වගේ අපේ මනසේ අහඹු ලෙස අනපේක්ෂිතව අපට ඕන නැති අවස්ථාවලත් දේවල් මතුවෙනවා. දැන් ඔය ගාක් දේවල් අපට අමතක කරගන්න බැරි වෙන්නේ ඒකනේ. සමහර දේවල් අපට ඇත්තටම අමතක කරන්න ඕන, ඒවා කරදරයක්. නමුත් අමතක කරගන්න බෑ. අමතක කරන්න ඕන කියලා හිතනකොට කරදරයක් කියලා හිතනකොට වැඩි වැඩියෙන් එන්න ගන්නවා. ඇයි ඒ? ඒක කරදරයක් කියලා හිතීමෙන් මොකද අපි කරන්නේ? වැඩි අගයක් ඒකට දෙනවා. මේක හොඳ නෑ, මේක නරකයි, මේක කරදරයි, මේකෙන් බිය ඇති වෙනවා, මේකෙන් තැති ගන්නවා, මේකනම් වෙන්න එපා ආයෙ කියලා හිතනකොට අපි නොදැනුවත්වම ඒ අරමුණට ලොකු අගයක් ආරෝපණය කරලා. මොකද්ද අගය? ඍණාත්මක අගයක්. ධනාත්මකවත් අපට අගයක් ආරෝපණය කරන්න පුළුවන්, ඍණාත්මකවත් අගයක් ආරෝපණය කරන්න පුළුවන්. හොඳයි, ලස්සනයි, ආස්වාදනීයයි, සුවදායකයි, මම කැමති, ඒ ධනාත්මකව අගය කිරීම. මම නම් ඒකට කැමති නැහැ, ඒකෙන් බරපතල හානියක් වෙන්නේ, ඒක නම් එපා, ආයෙනම් මතක් වෙන්නත් එපා. ඒ මොනවද? ඍණාත්මක අගයක් ආරෝපණය කරන. ධනාත්මකව හෝ ඍණාත්මකව අපි යම්කිසි අරමුණකට වැඩි අගයක් දීපු ගමන් ඒක මනසේ උපාදාන වෙනවා. උපාදාන වෙච්ච ගමන් උපාදාන පත්‍ය භව නැවත නැවත හට ගන්නවා. ඒ අරමුණම ගනිමින් සිත් පහළ වෙනවා. එතකොට ඒක පාලණයෙන් තොරයි. ඒ වගේම ඒ නැවත නැවත ඒ අරමුණු කරන වාරයක් පාසා අර මුල් අවස්ථාවේ යම් බඳු ඇලීමක් ගැටීමක් ඇති වුණාද, ඒ බඳු හැඟීමක් හෝ ඊට ආසන්න හැඟීමක් මේ මොහොතේ ජනිත වෙන්නට අවකාශ සැලසෙනවා. එතකොට ඔය වෙනස විශේෂයෙන් අපි හඳුනා ගන්නට ඕන. වර්තමානයේ ජීවත් වෙනවයි කියලා වර්තමානයේ තියෙන අරමුණු කළ පමණින්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහි සිහිය පවත්වා ගත්තොත් තමයි සැබවින්ම වර්තමානයේ ජීවත් වුණා වෙන්නේ. එතකොට රහතන් වහන්සේ අතීතයේ සිහි කරනවා, අතීතයේ උන්වහන්සේ දකිනවා යම් යම් සිදුවීම්. සමහරලාට තමන් පෙර භවයේ තමන්ගේ ගෙල කපලා තමන් ඝාතනය කරලා තියෙන්නේ කියලා දකිනවා, කවුද ඝාතනය කරලා තියෙන්නේ කියලා හොයාගෙන එනකොට ඒ පුද්ගලයාත් මේ ජීවිතේ මිතුරෙක් හැටියට තමන් එක්කම ඉන්නවා. නමුත් මේ මනුස්සයා නේද මම පෙර භවයේ මාව ඝාතනය කළේ කියලා කෝපයක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? සිහිය පවත්වන නිසා. ඉතින් රහතන් වහන්සේට නම් කෙලස් නැසල නිසා කෝපය මතුවෙන්නේ නැහැ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ප්‍රත්‍යඥයෙක් වුණත් පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගෙන ඒ අනුව මෙනෙහි කරනවා නම් ඒ ඥානය දිගින් දිගට පවත්වන්නට නම් සිහිය මනවින් පුහුණු කරලා තියෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට එතනට යන්න බෑ. සිහිය විතරක් නෙමෙයි ධ්‍යාන වශයෙන් චතුර්ථ ධ්‍යානය දක්වා පුහුණු කරන්න ඕන. චතුර්ථ ධ්‍යානයට යනකොට උපේක්ඛා ඒකග්ගතා. මනස ඇලීම් ගැටීම් වලින් තොරව උස්පහත් වීම වලින් තොරව දැඩි ඒකාග්‍රතාවයක සහ දැඩි උපේක්ෂාවක පවත්වන්නට පුළුවන් වුණාට පස්සේ තමයි අර පුබ්බේ නිවාසානුස්සති ඥාන, දිබ්බ චක්කු ඥාන ආදී විශේෂ ඥානයන් උපදවන්න පුළුවන්. මොකද ඒ මට්ටමට මනස පුහුණු කරන්නේ නැතිව, මෘදු කරන්නේ නැතුව, ශක්තිමත් කරන්නේ නැතිව ඒතනත්ට ඒ සුවිශේෂ අවස්ථාවන්ට යන්න බෑ. මොකද උස්පහත් වෙනවා නම් ඒ තත්ත්වේ පවත්වාගෙන යන්නට බෑ. ඥාණය ගැඹුරට මෙහෙවන්නට බෑ.